මීළඟට ගරු සමන්ත්‍රී හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක්.
ස්තුතියි මූලාසනාවට ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම පස්වැනි සභාවාරයේ විවෘත කරමින් අධිකාර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් මේ යෝජනාව ගෙනාවේ අපේ මදුරු විතානගේ මන්ත්‍රීතුමා ඉස්තර කරේ කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීතුමිය. ඉතින් අද බොහෝම ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන්. ඒ වගේම මේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් අවශ්‍ය නැහැ කියලා විපක්ෂය විසින් අපිට හැමතිස්සෙම මඩ අවලාද විවිධ දේවල් කියමින් විවිධාකාරයෙන් මම හිතන්නේ ඒක විවේචනයට ලක් කරමින් කතා කරනවා අපි දැක්කා. ඉතින් මම හිතන්නේ මෙතන සුවිශේෂී තත්ත්වයක් තියෙනවා. එකක් තමයි මේ රටේ ආර්ථිකය විනාශ වෙද්දී ඒ වගේ මේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය කැලෑවදින්න යද්දී ඒ වගේ මේ රටේ මහජන මන්ත්‍රීවරුන්ගේ බොහෝ වෙලාවට ජීවිත අවදානට ලක් වෙලා තියෙද්දී ඒකට අවිල නායකත්වය ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. ඒකේ ආයි තර්කයක් නැහැ. ඒ හින්දා ඔය කතා කරන කවුටවත් අද මේ පාර්ලිමේන්තු තුර කතා කරන්න හම්බෙන්නේ නැහැ. එදා අවිල පාර්ලිමේන්තුව ගිනි තිබ්බනම් කාටවත් ඇවිල්ලා මෙතන අදහස් ප්‍රකාශ කරන්න විපක්ෂ නායකතුමාට විපක්ෂ නායකතුමාත් හොඳ පොළු පාරක් ඇවා අපි දන්නව අරගලයට ගිහිල්ලා. ඉතින් ඒ වගේ මම හිතනවා අද මේ බොහෝ දෙනෙකුගේ ජීවිත අද අහිමෙන් තත්ත්වෙට දාපත් වුණා. මයි නමෙන්ද. ඉතින් අද ඒකෙන් ඇත්තට මේකට නායකත්වය දුන්නා අපි දන්නවා මේ රටේ විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඉතින් අද ආර්ථිකයේ යම් තැනකටතුමා ගෙනල්ලා තියෙනවා. ඉතින් දේශපාලනයේ තියෙන යථාර්ථයක් තමයි ගරු සභාපතිතුමනි, දේශපාලන හැම වෙලාවෙම බලය උන. ඒ බලය ගන්න යාමේදී බොහෝ වෙලාවට සමහරට ගැටි මාර්ගයක් තියෙනවා, දීර්ඝකාලීන මාර්ගයක් තියෙනවා. එතකොට මේ රටේ විධායක ජනාධිපතිවරයෙක් මේ රටෙන් යද්දී ඒකට නායකත්වය දෙන්න කෙනෙක් නැති වුනහම බොහෝ දෙනෙකුට ආරාධනා කරද්දී තනි පුද්ගලෙක් විදිහට මේ පාර්ලිමේන්තුවට ආපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒකට නායකත්වය දුන්නා. ඒකේ මම හිතන්නේ කාට කිසිම කෙනෙකුට මෙතන ආයේ තර්කයක් ඉදිරිපත් කරන්න දෙයක් නැහැ, තර්කයක් ඉදිරිපත් කරන්නේ අවස්ථාවක් නැහැ. ඉතින් ඇත්තටම මෙතන බොහෝ වෙලාවට ඇහෙන්නේ අපි ආවට පස්සේ හොරු වල්ලනවා, අපි ආවට පස්සේ හොරු ඔක්කොමට ගිහිල්ලා හිර කරනවා. ඉතින් මම හිතනවා මේක දස ගණනාවක් තිස්සේ ඇහෙන කතන්දරයක්. මේ පාර්ලිමේන්තුවේ අපි හැම අවස්ථාවකදී මේක කතා කරනවා. ඉතින් ඒ වගේම මේ කතා කරන කවුරුවත් මේ මහත්තයෙක් කිසිම කෙනෙක්ගේ සුදු චරිතයක් නැහැ. ඉතින් අපි අලුත් මන්ත්‍රීවරු විදිහට අපි නාවක මන්ත්‍රී විදිහට දන්නවා මෙතන කාගේවත් මේ හැම කෙනාගේම බොහෝ දෙනෙක්ගේ කිල්ලෝටල හුණු තමයි තියෙන්නේ. මේ හැම කෙනාගේම කිල්ලෝටල හුණු ටික ටික හරි තියෙනවා. ඉතින් අපි දන්නවා විපක්ෂ නායකතුමා ආපිලා විනා 27 ඇදගෙන කතා කරන්නේ මොකුත් නැහැ. එතුමා හරි සුද්ධවන්තෙක් විදිහට. ඒ වගේම දැන් මේ මීට 30 කලින් කතා කරා නාලගොඩේව මහත්තයා. නාගරික නිවාස සංවර්ධන ඇමතිවරයා බවට පත් වෙලා හිටියා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විනාශ කර වෙන කවුරුවත් නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ලනු දීලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමු කියා ලනු දුන්නේ කවුරුවත් නෙමෙයි, නාලගොඩේවල. දැන් ඒ මහත්තුරම තමයි එහා පැත්තේ එකපාරටම ගිහිල්ලා සමගි ජනබලයේ ආසන සංගීතයකම් ගත්තා. අපි දැන් හැවැර්ලා වගේ කතා කරාට අපි දන්නා පුරණකම ව්‍යාපෘති ක්‍රියාත්මක කරා මිලියන 200යි ඒක ව්‍යාපෘතික වටිනාකම. ලයිට් දෙකයි එතකොට අර කොන්ක්‍රීට් කණු දෙකයි බොහොම සොච්චා මුදලක් ඉදන් කරලා එයාගෙම කට්ටිය තමයි කොන්ත්‍රාත්තේ කරේ. ඉතින් අද අපි දන්නා ඔය පෑලියගොඩ මාළු වෙළඳ පොලේ කඩදීමේදී තමන්ගේ හිතවතුන්ට දුන්නා කියලා විද චෝදනා තියෙන පුද්ගලයෝ මේ පුද්ගලයෝ. ඉතින් මේ කතා කරන හැම කෙනාම සුද්ධවන්තයෝ නෙමෙයි. මේ රටේ ආර්ථික ඔස්තාර්ලා. අද මේ ආර්ථික ඔස්තාර්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හරි මාර්ගේ අරන් ගියා නම් අද මෙහෙම කතා කරන්න වෙන්නේ නැහැ අපිට. ඉතින් අද ඔය කියන කවුරුවත් අද මේ පාර්ලිමේන්තු වල කවුරුවත් කිසිම කෙනෙක් සුද්ධවන්තෙක් නෙමෙයි කියන කාරණේ කියන්න ඕනේ. ඉතින් හැමෝම කියන අපේ ආර්ථික ප්‍රතිපත්ති ආවම අපි මෙරට ගොඩ ගන්නවා. අපි එනකම් බලාගෙන ඉන්නේ අපේ අතර බලය එනකම්. ඉතින් අද බලන්නකෝ ඇත්තටම ගිහිල්ලා බොහෝ දේවල් මොනවද කියන්නේ? IMF එකට ගිහිල්ලා කියන්නේ මොනවද හැමෝම? IMF එකට ගිහිල්ලා කියන්නේ ණය දෙන්න එපා කියලා. ණය දීලා ණය මේ ණය ගන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයායි රනිල් රාජපක්ෂයි. දැන් අලුත් නමක් හදලා තියෙනවා රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අලුත් නමක් හදලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ දේවල් නිර්මාණය කරන්නේ මොකටද? මේ රටේ ජනතාව බඩගින්න තියන්නද? අවුරුදු 75ක දේශපාලනය ගැන කතා කරනවා. හැබැයි අවුරුදු 75ක දේශපාලනය තුල මෙරට හම්බෙච්ච දේවල් ගැන කවුරුත් කතා කරන්නේ. CWW කන්නංගර මහත්තයා මේ රටේ නිදහස් අධ්‍යාපන පනත ගේන්නේ. මේ රටේ දේශපාලනයට පින් සිද්ධ වෙන්නේ. සිරිමාවර්ඩී බණ්ඩාරනායක මැතිණිය මා විශේෂ සේවාවක් කරන්නේ. මේ රටේ දේශපාලනයට පින් සිද්ධ වෙන්නේ. ඉතින් කොච්චර නම් නායක DS සේනානායක මැතිතුමාලා මේ රටේ කොච්චර නම් සේවාවක් කරපු නායකයෝද? කොච්චර දේවල් ජනතාවට ලැබිලා තියෙනවද? අද ඒ දේවල් ගැන කවුරුත් කතා කරන්නේ. මේ රටේ නිදහස් මේ රටේ බිම්මංගලක අයිතියක් නැති මිනිස්සුන්ට ඒ අයිති ඉඩම් අයිතිය ලබා දුන්න පිලිප් ගුණවර්ධන මැතිතුමාලා අපි අගමැත්තුමාලගේ පියාණන්ල. ඉතින් ඒ වගේ මහ දැවැන්ත සේවාවක් මේ අවුරුදු 75ක දේශපාලන ඉතිහාසය තුළ කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ කවදාවත් කිසිම කෙනෙකුට දිනන්න බැරි යුද්ධයක් අවසන් කරා. නම කියවෙන්නේ නැති වෙනකොට තව දශක දෙකකින් තුනකින් ප්‍රතිමා හැදලා ඒවට වන්දනාමාන කරයි මිනිස්සු. හැබැයි අද හොරු කියලා විදව කියන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ආර්ථික යුද්ධය යතරම යුද්ධයක් මේක. මේ යුද්ධ ජයග්‍රහණය කරන්න වෙහෙස මහන්සිලා වැඩ කටයුතු කරනවා. ඉතින් ඒකට අපි තමයි එතුමා වැඩි විවේචනය කරේ. අපිට මෙතන තියෙන අපි ප්‍රතිපත්ති දෙක පක්ෂ දෙකක් අතරම ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂ කියන්නේ ප්‍රතිපත්ති දෙකක්. ඒ ප්‍රතිපත්ති දෙකක පක්ෂ දෙක එකට එක එකතු වෙද්දී හැමදේම අපිට හරි කියලා කියන්න බෑ. යම් යම් දේවල් තියෙනවා වැරදි දේවල්. ඉතින් එහෙනම් එතනදී වඩාත්ම හොඳ දේ තමයි අපි ක්‍රියාත්මක කරන්න අපි ඒ සහයෝගය ලබා දෙන්නේ එතුමාට. ඇත්තරම එතුමා ඒ දේ එතුමාගේ ආර්ථික ප්‍රතිපත්තියේ එතුමා ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් යම් යම් වැටි විචන තියෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ රටක් විදිහට අද මේ තරම් දුරටත් අතරම ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාව ලැබුණා. එතුමාට ඉතින් අපි මේ සහයෝගය ලබා දෙන්න එතුමාට ඒ හින්දා. ඒ වගේම අපි දන්නවා දැන් මේ වෙලාවේ විශාල මාතෘකාවට බත් වෙලා තියෙන ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියාවට ගිය එක. ඒක හොඳයි මං කියන්නේ. කවුරු විචන කළත් ඒක හොඳයි. අනුර කුමාර දිසානායක මහත්තයලා තමයි මේ වෙලාවේ එක්කා ගියසුම එපා කියලා මහා ලොකු බෝඩ් ගහලා ඉන්දියන් ලොකු විරෝධයක්ම දැන් ඔබතුමාත් මං හිතන්නේ පන්ති පහ කරපු කෙනෙක්නේ ඉන්දියන් ව්‍යාප්තවාදී දැන් කතා කරපු කෙනෙක්නේ ඔබතුමා දන්නවා ඇති මේ සම්බන්ධයෙන් මං මට වඩා හොඳට ඔබතුමා දන්නවා ඇති මං එද්දි අහගෙන හද හිරු මට මතකයි හිරු නාලිකාවේ ගුවන්විදුලි නාලිකාවේ කතා කරනවා නාමල් කරුණාත්ම ඇතතුමා ලෝකේ තියෙන හොඳම ඔත්තු සේවාව රෝතු සේවාව රෝතු සේවාවේ සමීක්ෂණයට අනුව ඊළඟ ජනාධිපතිවරණේ වැඩිම ඡන්ද ගන්නේ අනුර කුමාර දිසානායක මහත්තයා කියලා අපිට ඒ දැනගත්ත ගමන් අපිට ඉන්දියාවෙන් ආරාධනා කරාලු. ඒ අදානි මහත්තයා හම්බුණා අදානි සහෝදරයා වුණා. ඒ වගේම සිවසංකර් මහත්තයා හම්බුණා සිවසංකර් සහෝදරයා වුණා. හොඳයි බොහොම හොඳයි ඉන්දියාවත් සම්පූර්ණ සහෝදරු කරලා තමයි එතුමාලා ලංකාවට එන්නේ. අපි සන්තෝසයි. එහෙනම් ඒ වෙලාවේ අපිට මතකයි 88 89 කාලේ ඔය මන් දන්නේ නැහැ ඔබතුමා මට වඩා හොඳට දන්නවා ඇති. ඒ වෙලාවේ ටිල්ලින් සිල්ලා මහත්තයා ඔය අහිංසක දෙමළ තරුණයෙක්ගේ ඇඳුම් ගලවලා ගහන ඡායාරූපයක් මේ වෙලාවේ සමාජ මාධ්‍යාලවල සංසරණය වෙනවා. ඇත්තද බොරුද දන්නේ නැහැ. ඒතර ඉන්න ටිල්ලින් සිල්ලා කියලා කියනවා. අද එතුමන්ල නිවැරදි මාවතරයලා දේශපාලනය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරනවා. අපි සන්තෝෂ වෙනවා. ඇත්තනම අද 3 දෙනෙක් ඇවිල්ලා එතුමන්ල යම් දේශපාලන ක්‍රියාවලියකට නැඹුරු වෙලා අද ඉන්දියාවේ දැඩි විරෝධයක් තියාගෙන ඉන්දියාවට ගිහිල්ලා අද ඊළඟ ජනාධිපතිවරණේ වරෙක් වෙන්න ඇත්තම සිහින මවන්න ඕන දේශපාලඥයෙක් වුණා. මගෙන් ඇහුවොත් එහෙම ලෝකේ ඉන්න හොඳම දේශපාලඥයා කවුද කියලා මට දෙන්න තියෙන උත්තරේ තමයි එක්කෙනෙක් තාම ඉපදිලා නැහැ අනිත් එක්කෙනා මැරිලා. එහෙනම් මේ හැම දෙයක්දම බලන්න ඕන සාපේක්ෂව. කිසිම කෙනෙක් හොඳයි කියලා මේ ලෝකේ තාමත් හිතාමත් හොඳ කෙනෙක් කියලා අපිට එහෙම කියන්න පුළුවන් පුද්ගලයෙක් නැහැ. බුදුහාමුදුරුවෝ අපිට විවිධ ආගමික ශාස්ත්‍ර ගැන අපිට හැරෙන්නට මේ ලෝකේ හොඳ බිහි වෙච්ච හොඳම දේශපාලඥයා කවුද කියලා ඇහුවොත් එහෙම අපිට එහෙම නිර්වචනය කරන්න දේශපාලඥයෙක් නැහැ. හැම කෙනාම ඇතිම වැරදි වෙලා සිද්ධ වෙලා තියෙනවා. එක්සත් මේ ජනතා විමුක්ති පෙරමුණ විශාල ඒ වෙලාවේ ඔබතුමාලා දන්නවා මේ රටේ විශාලම මං හිතනවා රාජ්‍ය දේපල විශාල ප්‍රමාණය විනාශ වෙනවා. දැන් ඒක කතා කරලා වැඩක් නැහැ නේ අතරම. දේව අපි කතා කරලා වැඩක් නැහැ. නමුත් එතුමාලා මං කියේ ප්‍රජාතන්ත්‍රවාදීව ඇවිල්ලා අද ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ බොහෝ දෙනෙක් හම්බෙලා මං දන්නේ නැහැ දේව මොනවද කිව්වේ කියලා. හැබැයි මං හිතනවා සමහරට කියන්නේ නැති අපි මේ කරන ව්‍යාපාර සම්බන්ධව උඹලා කතා කරන්න එපා කටහගන්නilla කියලා හැම කියන්නත් ඇති සමහරවට මං හිතන විදියට. ඉතින් අදානි මහත්තයා හැම එක කරගෙන යන වැඩවලට උඹලා අකුල් හෙලන්න එපා කියලා අනුර කුමාර දිසානායක මහත්තයා එහෙම කියන්නත් ඇති කියලා අපි විශ්වාස කරනවා. මම අපි දන්නේ අපි හිටියේ නැහැ එතන. අපි ළඟ හිටියා නම් එහෙම අපිට ඇහුණා නම් එහෙම අපිට ඒ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. කොහොම වුණත් අනුර කුමාර දිසානායක මහත්තයා ඉන්දියාව ගියේ සම්බන්ධයෙන් අපි සන්තෝෂ වෙනවා. මොකද කවදාවත් අනුර කුමාර දිසානායක මහත්තයාට මේ වගේ අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. බලන්න කෝට් එක දාලා, රතුපාට ටයි එක දාගෙන ඈ අද ඇත්තටම සමාජවාදය ගැන කතා කරන මහත්තුරු එහෙම ගිහිල්ලා රටවල සංචාරය කරන්න ඕනේ. ඒ රටවල තියෙන සංවාදනය දකින්න ඕනේ. ඉතින් අපි සන්තෝෂ වෙනවා ඒකට. එහෙනම් ඒ ලෝකේ දකින්න නැතුව අර ලිම්මැඩිය වගේ ඉඳලා අපි අහවල් රටේ පරිපූර්ණජනනය කරනවා. අහවල් ඉන්දියෙන් දැන් අපි දන්නවා ඒලා විශාලම රැල්ලක් කරල්ලක් බවට පත් වුණානේ. ඉන්දියන් බඩු අපි සම්පූර්ණයෙන්ම වර්ජනය කරමු කියලා. එහෙම රැල්ලක් ක්‍රියාත්මක වුණා වෙලා. ඉතින් ඒවට අද ඒ වගේ පරපුරක කෙනෙක් තමයි අද ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව නෙමෙයි වෙලා අපි කියන්නේ අදරත් කියන්නේ ජවිප කියලානේ. මාලිමාව නෙමෙයි අපි දන්නේ. ඉතින් ඒ වෙලාවේ දැන් අර මයිනමෙන්ද කරපු වැඩේ හොඳ නැහැ ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා ගිනි තිබ්බා අපේ මන්ත්‍රීවරයෙක්ගේ ජීවිත අහිමි කරා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ දේවල් මම හිතන්නේ හදාගත්තොත් හොඳටම හොඳ අනුර කුමාර දිසානායක මහත්තයලා. එතුමල්ලා ගෙන දේශපාලන ප්‍රතිපත් සම්බන්ධ යම් ගැටලු තිබ්බට ඉතින් අපි විශ්වාස කරනවා ඉතින් අද බොහෝ දෙනෙක් ඇඳුම් මහගෙන ඉන්න සජිත් ප්‍රේමදාස මහත්තයා නම් ටයි කෝට් ඔක්කොම දාලා සපතු පොලිස් කරන් ඉන්නේ ඉතින් හින්දා අනුර කුමාර දිසානායක මහත්තයත් ඒ වගේම තමයි ජනාධිපති වෙලා ඉවරයි මෙරට මම දන්නේ ජනාධිපතිවරු දෙන්නෙකුට මෙරට පාලනය කරන්න පුළුවන් දන්නේ අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා මම ජනාධිපති කියලා අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා මං ජනාධිපති කියලා. ඉතින් ආයේ ගෝල බාලෙත් කියන මං ජනාධිපති කියලා මං දැක්කා එදා මෙතනින් ගොඩ දෙනෙක් නැගිටලා යද්දි
ගල් මන්තුමා තව විනාඩි දෙකක් තිබෙනවා ඔතන
වාඩි වෙලා හිටියා. ඉතින් විනාඩි දෙකක් තියෙනවා සාමාන්‍යයෙන් එහෙම කෙලින් කතා කරන මිනිස්සෙක් අපි දන්න විදිහට. ඒ වගේ මං හිතා විශාල පිරිසක් එතුමාද අපේ පෞසියමතුමා ඉන්න ජේස්ටෙක් එතුමාත් මං හිතා නැගිටලා ගියේ නැහැ. එතුමාල්ලා වුණත් පිළිගන්නවා අද මේ කරන්න මොකක්ද තියෙන විසඳුම? අද මේ කරන මේ කරන ආර්ථික ප්‍රතිපත්තියෙන් හැරෙන්නට අද කියන්න බලන්න සජිත් මහත්තයා මොකද්ද මේකට තියෙන විසඳුම කියලා කියන්න බලන්න. ඈ මොකක් හරි එක දෙයක් කොනකින් අල්ලගෙන යම් යම් දේවල් සම්බන්ධ විවේචනය කරන්න පුළුවන්. හැබැයි මොකද්ද විසඳුම කියලා කියන්න ඕනේ? අද අනුර කුමාර දිසානායක මහත්තයා දැන් විපක්ෂයේදී ජනප්‍රියයිනේ, ජනප්‍රිය සටන් පාඩ තියෙනවා, ජනප්‍රිය දේවල් තියෙනවා, සමාජයේ ජනප්‍රිය වීම උදෙසා ඕන දේවල් කියන්න පුළුවන්, ඕනෑම කුණුහරුපයක් කතා කරන්න පුළුවන්. හැබැයි ඇවිල්ලා ප්‍රායෝගික තලයට ඇවිල්ලා ඒවා ක්‍රියාත්මක කරද්දී යදි තමයි ප්‍රායෝගික ගැටලු මතුවෙන්නේ. ඒ හින්දා අපි මෙහෙම මේ අවස්ථාවේ විශේෂයෙන්ම මේ එදා ගෙනාපු ජනාධිපතිතුමා එදා ගෙනාපු ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයි. එතකොට දෙපාර ප්‍රතිපත්ති ප්‍රකාශ කියලා වැත්ත. එදා තිබිච්ච දැන් මේ පාර්ලිමේන්තුව කියන්නේ සුවිශේෂී පාර්ලිමේන්තුවක්. එතුමා ජනාධිපති වෙලා එතුමා යම් යම් දේවල් සම්බන්ධ වෙලා ජනතාවට කියන්න එපා. රටේ ජනාධිපති කියන්නේ නැතුව ගිහිල්ලා විපක්ෂ නායකතුමා කියන්නද? එහෙම නැත්නම් අනුර කුමාර දිසානායක මහත්තයා කියන්නද? නෑ එතුමා කියන්නේ එතුමා කරපු වැඩපිළි එතුමා ඉස්සරහට කරන්නේ මෙන්න මේ වගේ දේවල්. ඉතින් අපි දන්න අපිට විමධ්‍යගත මුදල් නෑ අවුරුදු 3 තිස්සේ. ඉතින් මේ විමධ්‍යගත මුදල් මන්ත්‍රීවරුන්ට වෙනවා ඉසේ වේ දිස්ත්‍රික් සම්බන්ධීකර කමිටුවට ඇවිල්ලා අනිකුත් මන්ත්‍රීවරුන්ගේ අදහස් සහ යෝජනා අරගෙන ක්‍රියාත්මක කරන්න කියලා. ඒකට මම දැක ඒකටත් විවිධ විචන එල්ල කරනවා. ඒ බලයේ විමධ්‍යගත කරලා අද තියෙන මුදල් ප්‍රමාණයන් මත ප්‍රතිපාදන ප්‍රමාණයන් මත ගංගොට වැඩ කරන්න අවශ්‍යත් ඒ සහයෝගය තුමා ලබා දීලා තියෙනවා. ඉතින් මම මේ අවස්ථාවේ විශේෂයෙන්ම අපි රටක් විදිහට ගත්තොත් එහෙම අද බොහෝ දේවල් වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන් මිනිස්සුන්ගේ. දේශපාලඥ විදිහට අනන්ත ප්‍රමාණ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වැරදි අඩුපාඩු පෙන්ලා දෙන්නත් ඕන. ඉතින් ගිහිල්ලා අර විදේශ නියෝජිතයිල්ල හිටිය දා ප්‍රතිපත්ති ප්‍රකාශ ජනාධිපතිතුමා කියද්දි මෙතනින් නැගිටලා යන්න තරම් විපක්ෂ නායක තුමා මං හිතන්නේ ඒ වගේ කියලා මම නම් ඇත්තටම දැනගෙන හිටියේ එදා තමයි ඒක දැනගත්තේ. එහෙනම් අපිට මේ අවස්ථාවේ එතුමා ගැනත් කියනවා නම් ඕන් තරම් අපිට දේවල් කියන්න පුළුවන්. එහෙම පුද්ගලිකව අපි මඩ ගහන්න හොඳ නැහැ. සමාජ මාධ්‍යාලා සම්බන්ධයෙන් අපි දන්නවා නියාමනය කිරීමේ පනත ගෙනාවාම මාර්ගගත ක්‍රමවල නියාමනය කිරීමේ
පනත ගෙනාවා. මන්තුමා අවසානයේදී
එතුමා තමයි මං හිතන්නේ මේ රටේ වැඩිම විවේචන ලක්වෙච්ච පුද්ගලයා. අද බලන්න අද ලෝකෙම පිළියරන් තියෙනවා. අද මේහා මේ නිසා විශාල අවඩක් අද සිවිල් ජනතාවට සිද්ධ වෙනවා කියලා. අද කොච්චරනම් ජරුවන්ගේ ජීවිත අහිමි වෙලා තියෙනවද මේ හින්දා? ඉතින් ඒ හින්දා ඒවා නියාමනය කරන්න ඕනේ. ඒවට සහයෝගය දෙන්න විපක්ෂ නායකවරයා විදිහට ඒවට අවශ්‍ය සහයෝගය ලබා දුන්නේ නැත්නම් අපිට කවදාවත් මේ වගේ දේවල් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ලෝකේ අපිට බොහෝ දේවල් ගද්දි අපි අවුරුදු 75කට අපි මේ දේශපාලඥයන් ගෞරවයේ ගරු සභාපතිතුමනි මන්ත්‍රීතුමනි අපි නැති කරන් තින්නේ අපිමයි. මොකද අපිම තමයි කියන්නේ අරු හොරා මූ හොරා කිය කියනවා. හැබැයි ඒ කියන එකට ඇඟිල්ල දික් වෙන තාක්කල් මේ වචන හැමදාමත් කියනවා. එහෙනම් අපි බොහොම පැහැදිලිව වැඩ කරන්න ඕන. පැහැදිලි දැන් සමාජයේ අවිශ්වාසයක් ගොඩනගලා තියෙනවා මේ දේශපාලඥය හොරු කියන මතේ. මේ දේශපාලඥය හැම එකම මොනවද අපේ අපි හොරකම් කරපු දේවල්? ඈ මේ පොදුවේ අපි හැම කෙනාටම අපි මේ ලේබල් එක වැදලා තියෙනවා. ඒ වගේ මේ ලේබල් එක වැදුනා වගේ මේ
දේශපාලනයේ
වගකීම තියෙනත් අපිට කියන මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් කාලේ කතා කරීමේ අවස්ථා කරුණු කාරණා ගණනාවක් තිබ්බත් විශේෂයෙන්ම ජනාධිපතිතුමා මම හිතන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය කරමින් එතුමා කියා සිටියේ මේ රට එදා තිබුණු තත්ත්වය අවුරුදු 2කට කලින් තිබිච්ච තත්ත්වයයි අද තත්ත්වයයි. මේක මේ රටේ මිනිස්සුන්ට කියන්න ඕනේ. ඒක මේ රටේ මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මේකේ ප්‍රධාන අරමුණ. දේශපාලනයේ බලය ලබා ගැනීම සඳහා යම් යම් දේවල් කරනවා. ඒක මම පිළිගන්නවා. එහෙම දේවල් කරන්න ඕනේ. මමත් ආසයි බලේ ඉන්නේ. බලේ ලබා ගන්න නම් ඒක කෙටිකම වෙන්න පුළුවන්. ඒව එහෙම නැත්නම් ඒවා වෙනත් මාර්ග වලින් වෙන්න පුළුවන්. බලය ලබා ගන්නත් ඒ වගේම ජනතාවට වැඩ කරන්නත් ඒ දෙක එක හා සමාන සමගාමීව ගියොත් තමයි අපිට මේ වැඩ කටයුත්ත සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඒඳා ඒකත් මේ අවස්ථාවේ සිහිපත් කරමි. අවසාන වශයෙන් අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. මම නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට ගරු HM ෆෞසි මැතිතුමා ඔබතුමාට විනාඩි 5යි. ඕඩර් ප්ලීස් ගරු සමන්ප්‍රිය හේරත් මැතිතුමා මූලාසනයේට.
පෞසිවන්තුමා.
Chairman sir, I wish to convey my gratitude to the opportunity to share my perspective, concerns and suggestions regarding the policy statement delivered by our President, Honorable Ranil Wickremesinghe, during the inauguration of the fifth session of the 9th Parliament of Sri Lanka on February 7, 2024. I consider this opportunity a privilege to address such a distinguished assembly. Thank you, sir. Before commencing my remarks today, I believe it is fitting to commend His Excellency President Ranil Wickremesinghe for delivering unparalleled and historical significant speech the day before yesterday. The President's address clearly demonstrated his leadership acumen and his dedication to steering our country towards development on the global stage. 2 years ago, Sri Lanka faced a severe economic crisis, casting doubts on the livelihoods of ordinary citizens. Many families struggled to meet their basic needs as the prices of essential goods soared beyond affordability. Parents went to bed hungry after sacrificing whatever sustenance they had for their children. During this time, Sri Lanka found itself isolated and labeled as an economically insolvent by international financial institutions. Inflation surge triggered an economy downturn that pushed many poor families to the brink of despair. However, with a span of less than 2 years, the President managed to reverse this dire situation. Our once troubled economy is now on the path to recovery, with numerous pressing issues being addressed to provide relief to those affected by the crisis. Securing a loan from the International Monetary Fund stands as one of the President's significant accomplishments. The tourism sector, which had collapsed entirely, is now rebounding and poised to become a vital source of foreign income for the country. Investors from India, neighboring countries and Europe are showing interest in investing in Sri Lanka. The credit for fostering such a conducive environment undoubtedly belongs to our esteemed President. It is doubtful that anyone other than President Ranil Wickremesinghe could have achieved such remarkable progress. At the time of our President assuming office, Sri Lanka possessed minimal foreign reserves. Today, we boast an ample reserve. Comparing the current situation with that of 2021 and 2022 reveals a stark contrast. The bankrupt economy has transformed into a thriving one. Reflecting on the past, one recalls the lengthy queues for essential commodities, as well as the complete collapse of the construction sector due to material shortages and exorbitant prices. As our country emerges from bankruptcy,
Honourable Member, you have two more minutes.
Imperative, utilizing available resources for national advancement rather than squandering them on current expenses is paramount. The President has outlined numerous plans to elevate our country to the status of a developed nation on the global stage. Implementation of this proposal and recommendation will undoubtedly facilitate the achievement of this goal. Repeated elections within a short time framework are unsuitable for our country. The pre-election period disrupts government functions, leading to inefficiencies and wasted resources. Consolidating elections into a single parliamentary election as proposed to separate presidential and parliamentary contests would mitigate these challenges and reduce expenditure. The country cannot afford to have two elections within a period of 6 months. The moment the presidential election is called, the government machinery will not function properly 3 months before and 3 months after the election. The president who wins the election will dissolve parliament immediately because he thinks his party can win the election and form a government. Again, when the parliament election is announced, the same thing is going to happen as we are during the president's election, which means 3 months before and 3 months after the election, the state machineries will not function properly. Although an invaluable period of 6 months going to go waste without any betterment to this country, in this way, one whole year will go waste. During this period, no investors will come to the country. When the executive president is abolished, we will have only one election, that is parliamentary election. Less money is spent. The president says, the president says that the year 2024 will be a promising year, and 2025 the country will set a remarkable progress economically. How can we achieve this goal if investors are not coming to our country? Investors will not come because the political situation of the country is questionable. They will not take any risk by investing. The economy will crash, and we will go back to the state in which president took office 2 years before we had a major fuel, food shortage and basic other items. I am in a strong position in my stand that the existing presidential system must be abolished because the presidents in the past made arbitrary decisions without consulting the parliament or cabinet, which resulted in many tragedies that affected the country tremendously. After the presidential retirement from office, the government has spent a huge amount of money for the maintenance of luxury bungalow that is given to him and security by paying him monthly pensions. Actually, nothing good is going to happen to the country's economy other than wasting the state funds that can be made use for the country's economic advancement. We hope that our president will create a country where everyone belonging to every religion will be able to live in unison while protecting their own ethnic identity. Thank you
very much. Milagar Garu, Manoganisha Manta, Vinadi Namai Kalatina Budumata.
Ilanga Parliament of Arlatile, Sresta or Param Ruprana, three Gauru Posi Aruga, Brahe, Peso de Magal Chadigrain. Surkamaka Sivadega Sabatale Rogre, Kurate Migrain. Karanda February 5th Tigadi, Dambulayle, Gauru Janabe Talamile, Kani Vigar Amateur, Harin Fernando Orglade. Munilele, Rendrecham, Kosa Gudamangalaki, Kani Balangum, Titam, Vigimersia Army to a particular. He had a Bagacharigram Nangal. Ulekum Vosigal, Padapur Vosigal, Tunbapur Vosigal, Kanidu Vosigalaki, Avergal, Paisayim Kani, Avergalaki, Puritadana the Indre, Punaway Uti, Avergalaki. Turun malang kepada army kepercepat ini, maka cikar mana tu? Adi sahaja sahaja mak ay, jenah ini orang arsa katih parat di berbagai ini. Hanya apari irka, jenah ini orang gel keranda, fadit, kurein podo, ini emadri anak orang saligi ay, orang pergerakan tay, malay itu malu kiri perindu orang makar terbaikum, pelipat tiernda. Enggih ada ni kekur berbagai ini. Tamil urai anda berasa itu urai petaka dale, hebat dilana pakat dale, perindu otte betul urai ente kuri, aduk kaga 4 billion, 4 kodi rupai urik kirpada agum, arwih terendar. Asa bandam aga, ini urai urik kerja pada billi, dambulai leh usai galik, korang kepada ini kerana tu kira awa aderik kerein, mana bishiam tu, parat kerein, magacchari kerein, adeh magacchi, yen, perindu otte pakat dale terma otte kerein grand kelbet leh perubu kerein. Parabacchamadi, yen, perindu orang balik orang Tamil makkel, Tamil tuat tuat orang gel, makkel, ini ke perjalanan layar ke kebun mungkin. Asal bahis kuri agam entuk. Unmai le, yen, anda, bisanya tuan baga, kerana tuan baram, jenab ini orang yang sedih terpulde, ini dia yang pesi irnden. Anda bisanya terpulde orang le, adi, perindu orang, ni orang gel, lama terpulde, perindu ni orang gel, RPC, Regional Plantation Company Centre, ni orang gel ke, perpakir pada agam. அவற்றை அங்கே இருந்து பிரித்தெடுத்து மக்களுக்கு வழங்குவதற்கு சிறு பிரச்சனை இருப்பதாகவும் கூறினார் ஜனாதிபதி அவர்களே சொன்னேன் நான் அப்படி சொல்லாதீர்கள் நீங்கள் ஜனாதிபதி அந்த நிலங்கள் எல்லாம் அரசுடைய நிலங்கள் மக்களுக்கு சொந்தம் அரசு சொந்தம் நிறுவனங்கள் சொந்தமானதல்ல அவர் இரண்டு கால குத்தகை இருக்கிறார்கள் பாராளுமன்றத்தில் பேசி அமைச்சரவையிலே ஒரு அமைச்சர் பத்திரத்தை சமர்ப்பித்து நிறைவேற்றினால் நிலங்களை நாங்கள் எடுக்கலாம் ஆகவே பெருந்தோட்ட மக்களை தொடர்ந்தும் ஒதுக்கோட்ட மக்களாக தெளிவுபடாக வைக்காதீர்கள். தெருந்தோட்டம் என்றால் நுரலே மட்டுமல்ல, எனது கொழும்பு மாவட்டத்திலே அவிசாவளம் இருக்கிறது. அவிசாவளை, களுத்துறை, கேகாலை, ரட்டபுரி, நுரலியா, மாத்தலை, கண்டி, மதுரை, மையங்கன, முன்றாகலை மற்றும் காலி மாத்தலை குருநாகலையிலும் இருக்கிறது. மாவட்டங்களில் எல்லாம் பெருந்தோட்டம் வாழ்கிறார்கள். அவர்களுக்கு இன்னொரு வழங்கப்பட்டே ஆக வேண்டும். பாருங்கள், தற்சமயம் சமீபத்திலே யுஎஸ் சைட் நிறுவனம் எடுத்து கண்டுபிட்டிலே இலங்கையில் வாழக்கூடிய சிங்கள மக்கள் மத்தியிலே 86% மக்கள், 86% சிங்கள மக்கள் பெருந்தோட்ட மக்களுக்கு நியாயம் வழங்கப்பட வேண்டும். அவர் வாழ்வதற்கு அவர்களுக்கு வீட்டில் வழங்கப்பட வேண்டும், கல்வி வழங்கப்பட வேண்டும் கூறியிருக்கிறார். மகிழ்ச்சியான விஷயம், சிங்கள மக்கள் விரும்புகிறார்கள். சகோதர சிங்கள மக்கள் அன்புடன், பண்புடன், நாகரிகமாக, கருணையுடன் பெருந்தோட்ட மக்களுக்கு நிலம் வழங்கப்பட வேண்டும் கூறுகிறார்கள். ஏன் அரசாங்கம் தயங்குகிறது கேட்க விரும்புகிறேன். செய்ய வேண்டும். அது மட்டுமல்ல, எனது தொகுதியான கொழும்பிலே வீட்டு மனைகள் இருக்கு, தொடர்மான வீட்டு மனைகள் இருக்கின்றன. அங்கே வரக்கூடிய 50,000 மக்களுக்கு, குடும்பங்களுக்கு 50,000 குடும்பங்களுக்கு வாழும் வீட்டு மனைகளை சொந்தமாக்கி உரிமம் வழங்குவதாக கூட ஜனாபதி கூறியிருந்தார். ஏன் செய்யவில்லை? இன்னும் நகராபிரி சபை கேட்டால், யூனியனிடம் கேட்டால் சொல்கிறார்கள், 15,000 வீட்டு மனைகளுக்கு அவர்கள் சில மாதங்களிலே உரிமம் வழங்கப்படுவதாக, வழங்கப்போக இருப்பதாக சொல்கிறார்கள். நல்ல விஷயம். அதே போல என்எஸ்டிஏ தேசிய வீடமைப்பு அதிகார சபையிடம் கேட்டால் 5,000 சொல்கிறார்கள். 15, 5, 20,000 தான் ஜனாவை கூறுகிறார். 50,000 குடும்பங்கள் சொல்கிறார். ஆகவே கணக்கு பிடிக்கிறது. ஆகவே தயவு செய்து அரசாங்கம் தெரியலே கொழும்பிலே தொடர்பாடுகளில் வாழக்கூடிய வீட்டு உரிமைகள் இல்லாத நிலையில் வாழக்கூடிய குடும்பங்களுக்கு உரிமம் வழங்கப்பட போகின்றதா இல்லையா சொல்ல வேண்டும். அப்படியானால் எத்தனை குடும்பங்கள் சொல்ல வேண்டும்? 50,000, 20,000, 40,000 சொல்ல வேண்டும். கொழும்பிலும் வாழக்கூடிய நகர இடைகள் இருக்கின்றார்கள், அவர் மக்கள் இருக்கின்றார்கள். அது மக்களுக்கு வாழும் குடும்பங்கள், அது குடும்பங்களுக்கெல்லாம் வாழும் வீட்டு மனைகள், பல்லாண்டுகளாக வாழும் வீட்டு மனைகளுக்கு அரசாங்கம் உறுதியளித்ததைப் போல உரிமங்கள் வழங்க வேண்டும், உறுதிப்பத்திரம் வழங்க வேண்டும், அது வீட்டு மனைகள் சொந்தமாக கூட வேண்டும். அதே போல பெருந்தோட்டங்களிலே, சொன்ன மாவட்டங்களில் பெருந்தோட்டங்கள், 12 மாவட்டங்களில் பெருந்தோட்ட மக்களுக்கு வாழ்வதற்கு 10 வயசு காலி வழங்கப்பட வேண்டும். 10 வயசு காலி வழங்கப்படுவதாக அரசாங்கம் கூறியிருக்கிறது, பல இடங்களில் கூறியிருக்கிறது, ஜனாதிபதியை கூறியிருக்கிறார். அது கூறிவிட்டு அதை அந்த நேரத்தில் பெறுவதற்கு எங்களுக்கு பேருந்து நிறுவனங்களுக்கு பெறுவது கஷ்டமாக இருக்கிறது என்று சொல்லி தப்ப முடியாது. பேருந்து நிறுவனங்கள் அரசாங்கம் அல்ல, அரசாங்கம் வந்து குழுவில் செயல்படுகிறது, மக்கள் தெரிவிக்கப்படுகிறது. பெருந்தோட்ட நிறுவனங்கள் எல்லாம் அரசாங்கத்துக்கு கீழே செயல்பட வேண்டும். அவர்கள் எங்கள் மக்கள் நிலத்தை பறித்து வைத்துக் கொண்டு மறுக்க முடியாது. ஆகவே சிங்கள மக்கள் தயாராயிருக்கிறார்கள், வடகள் தமிழ் மக்கள் தயாராயிருக்கிறார்கள், மலைய மக்கள் தயாராயிருக்கிறார்கள், முஸ்லிம் மக்கள் தயாராயிருக்கிறார்கள். நான் சொன்ன அந்த தேசிய கணக்கெடுப்பிலே கணப்பீட்டு சேவையிலே நடவடிக்கை எல்லா மக்கள் 96% மக்கள் பெருந்தோட்ட மலைய மக்களுக்கு காணொலி வழங்கப்பட வேண்டும் என்ற விஷயத்தை ஏற்றுக்கொண்டிருக்கின்றார்கள். பெரிய விஷயம், முன்னேற்றம், முற்போக்கான விஷயம் அது. இது பாராளுமன்றத்தில் பலமுறை நாங்கள் பேசியிருக்கிறோம். தமிழ் முற்போக்கூட்டணி முறையிலே, நான் தலைவர் என்ற முறையிலே ஒருமுறை நாடு நாள் முழுக்க ஒரு விவாதத்தை கொண்டு வந்து அதை பற்றி விவாதித்திருக்கிறோம். அதே போல நண்பர் அன்றகோசானோட சேர்ந்து ஒருமுறை இன்னொரு முன்னாள் விவாதத்தை கொண்டு வந்தோம். பேசி
பாராளுமன்றத்தை
சேர்ந்த எல்லா உறுப்பினர்களை ஏற்றுக்கொள்ள உருவாகி இருக்கிறோம். அதுகளை வெற்றி எங்கள் டிபிஏ என்ற தமிழ் கூட்டணி வெற்றியது. நாங்கள் பேசி பாராளுமன்றத்தை பேசி எதிர்ப்பில்லாமல் உருவாகி இருக்கிறோம். சிங்கள பாராளுமன்ற உறுப்பினர்கள், எதிர்கட்சி பாராளுமன்ற உறுப்பினர்கள் எல்லோருமே கட்சி பேதம் இல்லாமல், இன பேதம் இல்லாமல் பெருந்தோட்ட மக்களுக்கு காணி வழங்க வேண்டும், வீட்டில் வழங்க வேண்டும் என்ற விஷயத்தை ஏற்றுக்கொண்டிருக்கின்றார்கள். ஆகவே அரசாங்கம் ஏன் தயக்கம், ஜனாபதி ஏன் தயக்கம்,
මේ මම කියන්නම්, මේ ජනාධිපතිතුමා විසින් දැන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළා. අර්බුදකාරී තත්ත්වයක් තියෙන අවස්ථාවක විටින්නට ප්‍රතිපත්ති වෙනස් කරන්න වෙනවා, උපක්‍රම වෙනස් කරන්න වෙනවා. ඒ උපක්‍රම හා ප්‍රතිපත්ති ව්‍යවස්ථාදායක සභාවට ප්‍රතිපත්ති ප්‍රකාශයක් විදිහට ඉදිරිපත් කරන එක පිළිබඳව පිළිගැනීමකට ලක් කරන්න පුළුවන් වෙන්නේ මේ අර්බුදකාරී අවස්ථාවක් තියෙන නිසා. මොකද ස්ථාවර ප්‍රතිපත්තියක් එක දිගට අනුගමනය කරන්න ඇතම් අවස්ථාවකදී මේ අර්බුදයක් වගේ තැනකදී නොහැකි තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඒ ඉදිරිපත් කරමින් අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරනවා මෙන්න මෙහෙම. මතක තියාගන්න, මේ ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුම් නැහැ. ආර්ථික අර්බුදයට ඇත්තේ ආර්ථික විසඳුම්, විද්‍යාත්මක විසඳුම්. නමුත් තවමත් අපේ සමහර දේශපාලන කණ්ඩායම් යල් පැන ගිය දේශපාලන විසඳුම් ඉදිරිපත් කරමින් ජනප්‍රිය වෙන්න බලන. මෙතන අඩුවක් තියෙනවා. ඒ අඩුව තමයි මම පෙන්වා දෙන්න යන්න හදන්නේ. ගරු මූලාසනාරුඩු මන්ත්‍රීතුමනි, මේ දේශපාලන පක්ෂ යල් පැන ගිය ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා විතරක් නෙමෙයි, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න සැලසුම් හදන කණ්ඩායම්, නිලධාරි කණ්ඩායම් ඉදිරිපත් කරන්නේ සාම්ප්‍රදායික ප්‍රතිපත්ති රාමුවේ ඉඳගෙන සැලසුම්. ඒ හදන ප්‍රතිපත්ති හා යෝජනා වලින් මේ තියෙන අර්බුදය තවත් අර්බුදයෙන් අර්බුදයට යන, අර්බුදය විනාශයක් දක්වාගෙන යන ඇතන් දේවල් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි මේ වෙනකොට පාර්ලිමේන්තුවේ අපිට ටේබල් කරලා තියෙන සුද්ධ මූල්‍ය ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත. මේ පනත් කෙටුම්පත හරහා ඇත්තටම ලංකාවේ සුද්ධ මූල්‍ය ක්ෂේත්‍රයේ මූණ දීලා තිබෙන ගැටලු එකක්වත් විසඳන්නේ නැතුව ලංකාවේ සුද්ධ මූල්‍ය ක්ෂේත්‍රය ආක්‍රමණය කරලා තියෙන මහ බැංකුව යටතේ පාලනය වන මූල්‍ය නොවන මූල්‍ය නොවන බැංකු නොවන මූල්‍ය සමාගම් පහක් යටතට ලංකාවේ සමස්ත සුද්ධ මූල්‍ය ක්ෂේත්‍රය අත්පත් කරගෙන යටත් වෙන පනතක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක නිලධාරීන් එක්ක සාකච්ඡා කරපුවාම රජය එහෙම යෝජනාවක්වත් දීලා නැහැ මෙහෙම පනතක් ගේන්න ඕනි කියලා. හැබැයි නියාමනය කරන්න ඕනි ශේත්‍රයක් සුද්ධ මූල්‍ය මයික්‍රෝ ෆයිනන්ස් කර්මාන්තය තුළ බිම තියෙනවා. දැන් මේ කියන ප්‍රධාන සමාගම් පහක් බිලියන 66ක් සුද්ධ මූල්‍ය ශේත්‍රයේ අවුරුද්දකට බිලියන 84ක් ණය දෙනකොට ලංකාවේ ප්‍රධානම මහ බැංකුව යටතේ අධීක්ෂණය වන මූල්‍ය සමාගම් පහක් රුපියල් බිලියන 66ක් අමෙතුතුමනි රුපියල් මිලියන 66000ක් දීලා තියෙනවා. ආදිවාසී
ජනතාවට
ගිහිල්ලා ගිවිසුම් අත්සන් කරගෙන තියෙනවා. ඉංග්‍රීසි ගිවිසුම් දීලා ඒව අත්සන් කරගෙන තියෙනවා ආදිවාසී ජනතාවගෙන්. එහෙම හදපු පනතක් ගෙනල්ලා මුදල් රාජ්‍ය අමතිවරු දෙන්නට සාධාරණීකරණය කළා. මුදල් අමතිවරුන්ට සාධාරණීකරණය කළා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. මම කියන්නේ මේ සම්පූර්ණම රජය හා අමාත්‍යතුමා නොමග යවමින් ඉදිරිපත් කළ තියෙන පනතක්. නැති ප්‍රශ්නයක් හැදිලා මේ ශේත්‍රයේ ණයගත්තු කණ්ඩායම 128ක් ඉන්නවා. ඒ 128න් 24ක් කාන්තාවෝ. මේ 124කම කාන්තාව ණය අරන් තියෙන කාන්තාවෝ
කාර්ය
බස්සන පනතක් මේ ගෙනහැලා තියෙන්නේ. මේක පිළිබඳ වෘත්තීමේ අවධානයක් යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතාම අසාධාරණ පනතක් අමතිතුමනි, මේ පනත ගෙනාවොත් ඉතා විශාල විනාශයක් වෙන්න ඉඩ තියෙනවා කියන එක පෙන්눔 කරමින් මම කියනවා ස්තුති.
මිලට ගරු ඉන්දික අනුරුද්ධ මන්තුම ඔබතුමාට විනාඩි 5ක් කාලයක් ලැබෙනවා.
ඔබ මන්තුම ස්තුති මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි, ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් මං හිතන්නේ පාර්ලිමේන්තුව අමතා කරපු කාරණාව සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට, ඒ වගේම රජයේ අමාත්‍ය දූරදරණ අමාත්‍යවරු විදිහට අපි වගකීමකින් කියන්න ඕන. අද විපක්ෂය චෝදනා කරනවා රනිල් රාජපක්ෂ යුගයක් ආරම්භ වෙලා තියෙනවා කියලා. ඒකෙන් වර්තමාන ජනාධිපතිතුමාටත් ප්‍රහාරය එල්ල කරනවා. ඊට පස්සේ ජනාධිපතිතුමාව ගිහිල්ලා පස්සේ දොරෙන් ගිහිල්ලා හම්බෙලා සාකච්ඡා කරනවා. ඒ වගේම පහුගිය මේ රටට සංවර්ධනය ගෙනාපු, නිදහස ගෙනාපු ඒ රාජපක්ෂ රජය, එහෙමත් නැත්නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපි ඇතුළු සියලු දෙනාටත් ප්‍රහාරය එල්ල කරනවා. දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා. එදා එතුමන්ලා යහපාලන ආණ්ඩුව කාලේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍ය ධූරේ හරියාකාර කරන්න දුන්නද නැද්ද කියලා හෘද සාක්ෂියට කතා කරලා එතුමන්ලා බලන්නවා. හොඳයි, මෙතුමන්ලත් ඒ අමාත්‍ය ධූර දරන කාලේ අපි දන්නවා කැඳ හැලියක් තිබුණේ. ශ්‍රී ලංකාවේ එකක් කියනවා, JVP එක තව එකක් කියනවා, තවත් පාර්ශ්වයන් තව එකක් කියනවා, වෙනත් සුළුතර පක්ෂ තව එකක් කියනවා. එතුමන්ට මේ රට ගෙනියන්න පුළුවන් තත්වයක් තිබුණේ නැහැ. හැබැයි අපි අද වෙද්දි එතුමට මේ කාරණාව නිදහසේ කරන්න ඉඩ ඇරලා තියෙනවා. අවුරුදු දෙකකට ආසන්න කාලයක් අපි එතුමගේ මේ පාලනය දිහ බලාගෙන ඉඳලා තියෙනවා. හැබැයි අපිට දැනෙනවා අපේ ගම්වල ප්‍රශ්න හැබැයි තාම විසඳුනේ නැහැ. ගමේ බිමේ ප්‍රශ්නේ, ගොවියගේ ප්‍රශ්නේ, ඒ වගේම
රැකියාව කරන එහෙමත් නැත්නම් වෘත්තීයවේදියාගේ ප්‍රශ්නේ විසඳුනේ නැහැ. හැබැයි අපිට මේ ඉදිරිපත් කරන කරුණු කාරණාත් එක්ක ගත්තහම අපි දන්නවා විසඳුන එකම ප්‍රශ්නේ තමයි අරගලය විසඳුනා. ඊට පස්සේ ජනාධිපතිතුමා අපි එදා විශ්වාස කරුවේ අරගලය විසඳලා ජාත්‍යන්තරය එක්ක කතා කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කතා කරලා මේ රට යම් කිසි තැනකට ගෙනෙයි කියලා. හැබැයි ජනාධිපතිතුමා ක්‍රමානුකූලව මුළු ලෝකේ රටවල් ගණනාවක සංචාරය කරලා ඒ සියලු දෙනා එක්ක සාකච්ඡා කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඒ සියලු දෙනාගේ සහයෝගයක් ලබා දෙමින් මේක දෙතුන් ආකාරයකින් විසඳන්න දැවැන්ත උත්සාහයක් ගන්නවා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ වෙලාවේ ජනාධිපතිතුමා ආරාධනා කරා මම නම් එකඟ නැහැ. මොකද මේගොල්ලොන්ගේ තියෙන්නේ බලය ගැනීම විතරයි. විපක්ෂය අයගේ තියෙන්නේ බලය ගැනීම විතරයි. ඒගොල්ලන්ට වැඩපිළිවෙලක් නැහැ. අද මේ විපක්ෂය කියලා එළියට බහැලා ඉන්න ප්‍රධාන කණ්ඩායම් දෙකයි කියලා හිතන් ඉන්න අය. දැන් නම් හතරට පහට කැඩිලා සමහරු සන්ධාන හැදිලා සමහරු පක්ෂ හදලා සමහරු මේ පක්ෂවල වැඩ කටයුතු කරගෙන යනවා. හැබැයි කිසිම කෙනෙකුට ආර්ථිකයේ ගොඩදාන වැඩපිළිවෙල නැහැ. ඒ ආර්ථිකයේ ගොඩදාන වැඩපිළිවෙල හැමතැනම කතා කරේ අර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්ද චින්තනයේ යටතේ ගෙනාපු නිෂ්පාදිත ආර්ථිකය කියන තැන විතරයි. අද ජනාධිපතිතුමා ඒකට වර්තමාන ජනාධිපතිතුමා ඒකට උත්සාහ කරනවා. මොකද අපි ජනතාවට දුන්න පොරොන්දුවෙන් 134කින් ජනාධිපතිතුමාව බලයට ගෙනාවා. ඒ 134න් බලයට ගේද්දී ජනතාව අපිට දැවැන්ත බලයක් දීලා තිබුණා මහ පොළවේ 69 ලක්ෂයක් 3/2ක බලයක්. ඒ බලයට අපි ජනතාවට දුන්න පොරොන්දුවක්. හැබැයි ජනතාවගේ පොරොන්දු මං අර කලින් කිව්වා වගේ අපිට මේ වෙනකන් ලොකුවට ඉෂ්ට සිද්ධ කරගන්න බැරුව ගියා. ඒකට කරුණු කාරණා ගොඩක් බලපෑවා. ඒවා කියන එක නෙවෙයි කළ යුත්තේ මෙතුමා ලව මේ ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීමයි කළ යුතු වෙන්නේ. ඒ නිසා සමහරු මැතිවරණ වලට ආරාධනා කරනවා, සමහරු වෙන වෙන දේවල් වලට කතා කරනවා. මොන දේ කතා කරත් අපි ජනාධිපතිතුමාට කියන්නේ ජනතාව එදා වේල හම්බ කරගත්තු ජනතාවගේ එදා වේල ගන්න තියෙන මුදලට සරිලන වැටුපක් මිනිස්සුන්ට ලැබෙන ආකාරයේ වැඩපිළිවෙලක් අපි හදන්න. ඒක අපිට යාන්තමින් පෙරෙනවා. මම උදාහරණයකට කියන්නම්. පහුගිය වකවානුව තුළ මං හිතන්නේ 125ට 30ට ගියපු බැංකු පොලිය අද වෙද්දි 112ට 15ට 13ට අඩු වෙලා තියෙනවා. මේක සාධනීය මේ සාධනීය ලක්ෂණයක්. ඒ වගේම සංචාරක ශේෂ්ත්‍රය දැන් නිෂ්පාදිත ආර්ථිකයක් ගැන කතා කරනවා නම් අපේ ඒ නිෂ්පාදින ආර්ථිකය අපි වැඩි දියුණු කරගන්නේ කොහොමද? අපිට එක පැත්තකින් පේනවා සංචාරක ශේෂ්ත්‍රය අද මාසෙකට ලක්ෂ 2ක් ලක්ෂ 1.5ක් 2ක් සංචාරක එන ගානට අද වැඩි වර්ධනය වෙලා තියෙනවා. පෞගිය අවුරුද්ද පුරාවට අපිට ලක්ෂ 15කට ආසන්න සංචාරක ප්‍රමාණයක් මේ රටට ගෙනල්ලා සංචාරක ආදායම් වැඩි කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේ විපක්ෂ හැමෝටම තියෙන ඔන්න යෝජනා ටික. හැබැයි අද ඒක ක්‍රියාත්මක වෙන තැනට අද ඇවිල්ලා තියෙනවා. ඒ ක්‍රියාත්මක වීමත් එක්ක මේ අර කලින් කරපු මන්ත්‍රීතුමා කරපු යෝජනාත් ඇතැම් අමාත්‍යංශවල වැඩ කටයුතු වලත් යම් යම් සංශෝධන මං හිතන්නේ ජනාධිපතිතුමා කරමින් ඉන්නවා. ඒ වගේම අපේ රාජ්‍ය ව්‍යවසායකයන් සංශෝධනය කරමින් එහෙම නැත්නම් ප්‍රතිව්‍යුහගත කරමින් ඉන්නවා. ඒ කරුණු කාරණා සියල්ල හරියන්න ඕන, සාර්ථක වෙන්න ඕන මේ රට ඉස්සරහට යන්න නම්. ඒව ක්‍රියාත්මක වෙරෙද්දී මහ ජනතාවට මේ පදු වලින් එහෙමත් නැත්නම් අනිකුත් කාරණා වලින් අපහසුයක් තියෙනවා. විදුලි බිල සම්බන්ධයෙන්, ඉන්ධන බිල සම්බන්ධයෙන්, මේ බදු වැඩිවීම සම්බන්ධයෙන් ජනතාව මේ වෙද්දී කනස්සල්ලෙන් ඉන්නවා. හැබැයි මේ කටයුත්ත අපිට තව අවුරුද්දක් එහෙම නැත්නම් මාස ගණනාවක් මේ කටයුත්ත එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙයි. මේ කටයුත්තත් එක්ක අපි ජීවත් වෙද්දී
කාලය අවසන් කැටියෙන්
මං අවසන් කරනවා ගරු මන්ත්‍රීතුමනි. මේ කටයුත්තත් එක්ක ජීවත් වෙද්දී අපි දන්නවා මේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී හිටින්න වෙයි. ඒ නිසා අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණක් විදියට මේව වෙනුවෙන් ඉවසීමෙන් කටයුතු කරනවා. ජනතාවට අපි කියනවා දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලනවා. මේ වසරේ ඍණ ආර්ථිකයට තිබිච්ච ඒ ආර්ථික தত্ত্বය 102ට 3ට ආසන්න ගානට ගෙනියන්න මේ වසර තුන සැලසුම් කරලා තියෙනවා. 25 වෙද්දී අපිට 105ක ආර්ථිකයට ගෙනියන්න මේ වැඩපිළිවෙල යටතේ පුළුවන් වුණොත් මං හිතන්නේ අපිට සාර්ථක කරගන්න. ඒ නිසා අපි සටන් කරන්නේ, අපි කතා කරන්නේ රජය ඇතුලේ ඉඳගෙන සාකච්ඡා කරන්නේ අපේ වරදාන වරප්‍රසාද ගන්න නෙමෙයි, ජනතාවට ඕන කරන සහන මහ පොළොවට අරගෙන යන්න කියන එක අපි ආණ්ඩුවක් රජයක් විදිහට මේ වෙලාවේ පැහැදිලිව කියන බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි කරු මමතුමනි. 2024 පෙබරවාරි මාස 20 වෙනි දින අඟහරුවාදා පෙරවරු 9:30 දක්වා පාර්ලිමේන්තුව කල්තබුණු ලැබේ.